ගරු විජිත බේරුකට මැතිතුමාට මිනිත්තු 8ක කාලයක් ඇත.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආයුර්වේද පනත සංශෝධනය කිරීම යටතේ මතනි අමාත්‍යතුමා මේ සම්බන්ධව මූලික අරමුණු සඳහන් කළා. කොහොමුණත් අපි අහලා තියෙනවා ආරෝග්‍ය පරමාලාභ. ආරෝග්‍ය පරමාලාභ කියලා කිව්වම නිරෝගිකම උතුම් ලාභය කියන එක අපේ බෞද්ධ සමාජය තුළ තියෙනවා. එනිසා මේ බටහිර වෛද්‍ය ක්‍රමය ලංකාවේ ප්‍රචලිත වෙන්නට කලින්, බටහිර වෛද්‍ය ක්‍රමයට මේ රටේ ජනතාව නැඹුරු වෙන්නට කලින් අපි පාරම්පරිකව රජ දවසේ ඉඳලා ආයුර්වේද නැත්තම් හෙළවෙදකමට තමයි හුරු වෙලා හිටියේ. ඒ හෙළවෙදකම මිනිසුන්ට ප්‍රතිකාර කිරීම විතරක් නෙමෙයි, වනසතුන්ට සතාසිව්පාවට සර්පයාට පවා වෛද්‍ය ප්‍රතිකාර ලබලා දීලා සුවපත් කරලා තිබුණා. එතකොට මේ බෞද්ධ සමාජය තුළ ජීවත් වෙන මිනිස්සු සතාසිව්පාවට පවා බොහොම ආදරය අනුකම්පාව දක්වපු සමාජයක් තමයි අපේ ඉතිහාසය තුළ පරීක්ෂා කිරීමේදී අපිට පේන්නේ. එනිසා අපිට ඉතිහාස ආධාරකට අපිට වෙනවා බුද්ධදාස රජුරෝ මේ මහා වනාන්තරයක සල්ලේකර්මයක් කරලා සර්පෙක්ගේ ජීවිතය ආරක්ෂා කළා. ඒ වගේ රජවරු පවා මේ ආයුර්වේද වෛද්‍ය වෙදකම පිළිබඳ අවබෝධයක් සහ ඉගෙනගත් අය පිරිසක් ඉන්නවා. එනෙන් අපේ ආයුර්වේද වෙදකම නැත්තම් පාරම්පරික වෛද්‍ය ක්‍රමය අපිට ඉතා අවශ්‍යයි, වැදගත්. මොකද අපිට මේකේ අවශ්‍යතාවයේ වැදගත්කම දැනුනේ කොවිඩ් වසංගතයෙන් මුළු ලෝකෙම වෙලාගෙන තියෙනකොට. ශ්‍රී ලංකාවටත් මේක දරුණු විදිහට මුහුණ දෙන්න සිදු වුණේ වෙලාවේ අපි බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව අපි හැමෝම වගේම දේශීය වෛද්‍ය ක්‍රමවලට යොමු වුණා. ඉතින් ඒ නිසා අපි දන්නවා සමහර විශේෂඥ වෛද්‍යවරු පවා ගෙදරදී පස්පංගුව ගත්තා, ඒ වගේම කොත්තමල්ලි පානය කරා. ඉතින් මේ වගේ දේවල් වලින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගෙන තමයි රෝහල් වලට පවා ගියේ. ඒක සමහර වෛද්‍යවරුන්ගේ අදහස් වලින් අපි දැක්කා. ඒ නිසා අපි බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකාර කරගන්නා වගේම සිංහල වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාරත් පිළිබඳ විශ්වාසයක් තාමත් අපේ රටේ ජනතාව තුළ තියෙනවා. ඒ වගේම ප්‍රතිකාර වලින් විස්මිත ඇදහිලි නොවෙකි ප්‍රතිඵල අපි දැකලා තියෙනවා. ගොඩක් වෙලාවට අපි පිළිකා රෝග හැදුනම, වකුගඩු රෝග හැදුනම, හෘදයාබාධ හැදුනම බටහිර වෛද්‍ය ක්‍රමයේ උදව් ඉල්ලගෙන ගියත් අවසානයේ බොහෝ අය ආයුර්වේද වෛද්‍ය ක්‍රම නැත්නම් සිංහල වෙදකමේ පිහිටපතන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ සුව වුණ අවස්ථාවත් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් එවැනි අවස්ථාවක තමයි අපේ ආයුර්වේදය පිළිබඳ අපේ රාජ්‍ය අමාත්‍යතුමා මේ පනත සංශෝධනය කිරීම ඉදිරිපත් කරේ. මේක 1961 අංක 31 දරන ආයුර්වේද පනත 62, 69, 77, 78 හතරවතාවක් සංශෝධනය වෙලා තිබුණා. හැබැයි ඊට පස්සේ අවුරුදු 45ක් 46ක් පමණ වෙනකම් මේ ආයුර්වේද පනත සංශෝධනය වුණේ නැහැ. ලෝකේ වෙනස් වෙනවා, සමාජ ක්‍රමය වෙනස් වෙනවා, ආර්ථික ක්‍රම වෙනස් වෙනවා, මිනිසුන්ගේ සිතුම් පැතුම් අලුත් විදිහට වෙනස් විදිහට මිනිසු කල්පනා කරනවා. ඒත් එහෙමනම් මේ ආයුර්වේද වෙදකමත් අර මූලික හරය එහෙම තියදී අයම් වෙනස්කම් වලට භාජනය වෙන්න ඕනේ. ඒ නිසා තමයි අපේ සිසර ජයකොඩි ගරු අමාත්‍යතුමා ඒ සියල්ල ගැන කල්පනා කරලා විවිධ විරෝධතාවයන් වලට, විවිධ උද්ඝෝෂණ වලට මුහුණ දෙමින් මේ අභියෝගේ බාරගෙන මේ පනත ඉදිරිපත් කරේ. මේ පනත අද පාර්ලිමේන්තුවේ දෙවැනි වාරය කියවන්නට පෙර මේකට යම් ක්‍රියාවලියක් තිබුණා. ඒ ක්‍රියාවලිය පිළිබඳව එතුමා සඳහන් කළා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඇත්තට මේ තුළින් ආයුර්වේදය ශක්තිමත් වෙලා ආයුර්වේද ප්‍රතිකාරකම බොහොම පිළිවෙලකට විධිමත්ව මේ රට පුරා ප්‍රචලිත කරා. ඒ සඳහා තමයි එතුමා මේ සංශෝධන ගණනාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. එතනදී අපි දන්නවා මේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරු 28,000ක් පමණ ඉන්නවා. ඒකෙන් උපාධිධාරීන් ඉන්නේ 4,000කට ආසන්න පිරිසක්. එතකොට මෙතනදී අපි පාරම්පරික වෛද්‍යවරයාත් ආරක්ෂා කරගන්නට ඕනේ. ඉලක්ක අකිල ඉල්ලාවල ගරු මන්ත්‍රීතුමා සඳහන් කරා පාරම්පරික වෛද්‍යවරු ඉන්නවා හෙළවෙදකමේ බොහොම දස්කම් විස්කම් දක්වන. ඉතින් ඒ අයට සමහරවට ලියාපදිංචි නොති වෙන්න පුළුවන්. හැබැයි රෝගීන් සුවපත් කරනවා. ඉතින් ඒ අයට අසාධාරණයක් නොවන විදිහට, එයාගේ වෛද්‍ය ක්‍රමවලට, ඒ වගේම වෛද්‍යවරුන්ට අසාධාරණයක් නොවන විදිහට මේ පනත සංශෝධනය වීම ඉතා වැදගත් වෙනවා. දැන් දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව අපි තන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවා. මොකද ඒ ජාතික ප්‍රතිපත්තියක් තුළ තමයි මේ හැමෝටම අනන්‍ය වන ක්‍රමවේදයක් සලසලා අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ රෝගී සුවපත් කිරීම. ඉතින් ඒ නිසා දැන් ආයුර්වේද වෛද්‍යවරයා, පාරම්පරික සිංහල වෛද්‍යවරයා, අමාත්‍යාංශ නිලධාරීන්, වෘත්තීය සමිති පිරිස් සහ මේ පිළිබඳ අවධානය දක්වන පිරිස් බොහෝ පිරිසක් මේ ක්ෂේත්‍රය ගැන අවධානයෙන් ඉන්නවා. මේ ප්‍රදේශ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ අය සමනයකට කරලා එක තැනකට ගෙනල්ලා සියලු පාර්ශ්වයන්ට වැඩ කිරීමට ආයුර්වේදේ සම්බන්ධව අපේ රාජ්‍ය අමාත්‍යවරයාට සිද්ධ වෙනවා. ඉතින් එතුමා එකට දක්ෂව රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට අපි කටයුතු කරනවා. අපි දන්නවා මේ වගේ පණතක් ගෙනාම විවේචනය තියෙනවා, විරෝධතා තියෙනවා. මේවා සාමාන්‍ය දෙයක්. අපි දන්නවා විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු මේක සර්ව අසුභවාදී විදිහට දකිනවා. මේක බරපතල විවේචනයකට. හැමදාම එකතන පල්ලවෙන විදිහට මේක තියෙන්න ඕනේ. සමාජය වෙනස් වෙනකොට, ආර්ථිකයන් වෙනස් වෙනකොට, වෛද්‍ය ක්‍රම වෙනස් වෙනකොට මේවා පිළිබඳ අත්දැක බලලා පරිශීලනය කරලා ඒකට අනුගත වෙන්න ඕනේ. නැත්නම් ඒක ප්‍රතික්ෂේප වෙනවා. ඒක තමයි අමතුම බලාපොරොත්තු වෙන්නේ. දැන් සමහර අර බොරු මතවාද පතුරවනේ. අර පැටියෙත් කිඹුල්ල ලකන අය ඉන්නවා. ඉතින් මෙතනදී අපි දැක්කා එක මන්ත්‍රීවරයෙක් කතා කරනවා මේක අර කංශ වගාවට නීත්‍යානුකූල භාවයක් ලබා දීම, ඒ වගේම ගණිතකා වෘත්තිය අනියම් විදියට නීත්‍යානුකූල කිරීම. ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මේක තමන්ගේ දේශපාලන මතවාදයක් පුහු විදියට ඔළුවේ තියාගෙන ඒ තුල ඉඳගෙන කතා කරලා තමන්ට දේශපාලන වාසියක් ලබන්න බලාපොරොත්තු වෙනවා නම් මම හිතන්නේ මහජන නියෝජිතයෙකුගේ වගකීම එක කියලා. ඒ නිසා අපි මේකේ සාධනීය
දේවල් ගරු විජිත වේර ගොඩමැත්තෝ, ගරු සිත්‍රි ජයගොඩමැත්තෝ,
ගරු විත්ත වේරගොඩ මැත්තමා සඳහන් කළා දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳව ලබන මාසේ වන විට අපි සකස් කරපු දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ ආරක්ෂා කර ගැනීම ඉදිරිපත් කරනවා. අපි ලබන මාසේ මුල ඒ ඉදිරිපත් කරන වග බලා ගන්නවා කියන කාරණේ කියනවා. දැන්ටත් සකස් කළ අවසන්.
පෙරවට මත ඔබතුමාට තමයි මිනිත්තුවක් කාලයක්
තියෙනවා. ඔව්, අපේ සිසර ජයකොඩි අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමා අපේ වෛද්‍යවරුන් ආරක්ෂා කර ගැනීමත් හෙළවෙදකම රැක ගැනීම සඳහාත් ඒ වගේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට පියවර ගැනීම පිළිබඳ. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕන සුවදරණී නමින් කොවිඩ් වකවානුව තුළ අදා වටිනා ඖෂධයක් නිර්මාණය කරා. ඉතින් ඒ ඖෂධය ලංකාව පුරා ප්‍රචලිත වුණා. අපි පවා පුද්ගලිකව ඒක පාවිච්චි කරා. ඒකේ ප්‍රතිඵල අපි දකිනවා. ඒ විතරක් නෙමෙයි, මේ අපේ රටේ තියෙන ආයුර්වේදය පිළිබඳ හෙළවදගම තියෙන කීර්ති නාමය ලෝකයට ගෙනියන්න එතුමා කටයුතු කරා. ඒකද විශේෂයෙන්ම මෙල්බර්න්, ඇඩිලෙඩ්, ලන්ඩන්, කැලිෆෝනියා ආදී නගරවල ස්කැන්ඩිනේවියානු රටවලත්, යුරෝපීය රටවලත් මේ සුවදරණි ආයුර්වේද ඖෂධය ප්‍රචලිත වුණා. ඉතින් අපේ රටේ සන්නාමය ලෝකයට ගෙනියන්න සිසර ජයකොඩි එතුමා විශාල කාර්යභාරයක් කරා. එතුමාට චෝදනා කරනවා අර ධම්මික පෙනියක් ගැන. ඒ වෙලාවේ කවුරු ජීවිතේ බේරගන්න විවිධ ප්‍රතිකාර ඔස්සේ ගිය සමාජයක් තිබුණේ. හැබැයි කොවිඩ් වලින් අපේ රට බේරගන්න පුළුවන්කම ලැබුණා
නේ.
ඒකදී එතුමත් කාර්යභාරයක් කරා. ඉතින් මට තව විනාඩි දෙකක් විතර කාලයක් දෙන්න නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මේක
විනාඩියකින් අවසන් කරන ගරු මන්ත්‍රී.
මේක පළාත් සභා විශේෂකත්වයක් වෙලත් වෙනවා. ඉතින් පළාත් ආයුර්වේද රෝහල් තියෙනවා. අපි මේ රෝහල් ගියා බැලුවම පළාත් සභාව මගින් පාලනය වෙනවා, පළාත් පාලන ආයතන මගින් පාලනය වෙනවා. ඒ වගේම පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන තියෙනවා. මම විශේෂයෙන් මතක් කරන්නේ බිබිලාසනේ මැදගම ආයුර්වේද රෝහලක් තියෙනවා. ඒ ආයුර්වේද රෝහලේ ඔසුවියන් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒ ඖෂධ අලෙවි කිරීමෙන් විශාල මුදලක් රජයට ඒ රෝහල ලබලා දෙනවා. ඒ වගේම සම්භාහන ආයුර්වේද සම්භාහන ප්‍රතිකාර මගිනුත් විශාල ආදායමක් ලබලා දෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ ආයුර්වේද තිබෙන ස්ථානවල පරිශ්‍රයේ ඉඩකඩ තියෙනවා නම් මම හිතන්නේ ඒ කටයුත්ත කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න. ඒකෙම අවසාන වශයෙන් මම සඳහන් කරනවා විශේෂයෙන්ම බිබිල නිල්ගල ඔසු උයන නිල්ගල වනාන්තරයේ තියෙන මගේ ආසනේ බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඒක කලින් ආයුර්වේද පරිශ්‍රණ රෝහලක් තිබුණා. නිල්ගල වනයේ ආශ්‍රිතව කලින් තිබුණු ආයුර්වේද රෝහල මේ වෙනකොට වහලා දාලා තියෙනවා. ඒක පළාත් සභාවේ මගින් පාලනය වෙන්නේ. ඒකම ඖෂධ එක්ස්ප්‍රස් කිරීම සහ ඖෂධ මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් විදිහට තිබුණා. ඒකත් දැන් අතර වෙලා තියෙන්නේ. පුළුවන්කම තියෙනවා නම් අපි ගරු අමාත්‍යතුමනි අවධානය යොමු කරලා පළාත් සභාවත් එක්ක සාකච්ඡා කරලා නිල්ගල කියන්නේ වනය, අරළු බුළු නෙල්ලි හුලඟක් හැමුවත් ඒ ඖෂධීය සුවඳ තමයි ආග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ තැන්වල මේ ඖෂධ පිළිබඳව ඒකතු කිරීමේ මධ්‍යස්ථාන. මොකද ඉන්දියාවෙන් දැන් ඖෂධ අපනයනය කරන එක නතර කරලා තියෙනවා නම් එක පැත්තකින් අපිට විදේශ විනිමය ඉතිරි වෙනවා අනිත් පැත්තෙන් අපේ රටේ දේශීය ඖෂධ වගා කිරීම තුළ ජනතාවට ආදායමක් ලැබෙනවා වගේම ආයුර්වේදයට අවශ්‍ය ඖෂධ ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා ඉතින් අවසන් වශයෙන් සීසර ජයකොඩි මැතිතුමා මම හිතන්නේ විවිධ අභියෝග සහ ප්‍රශ්න ගැටළු මැද්දේ වුණා එතුමා මේ පනත සංශෝධනය කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා අපි හිතනවා දෙවෙනි වර කියවීමේදී මේ සංශෝධන 28ක් පමණ තියෙනවා ඒක ඇතුළත් කරලා මේ පනත සංශෝධනය කිරීම අපි හිතනවා පාරම්පරික වෙදකම ඒ වගේම හෙළ වෙදකම ආරක්ෂා කිරීමත් ඒ වෛද්‍ය ක්‍රමය ආරක්ෂා කිරීමටත් මේක මහඟු ප්‍රතිඵලයක් වෙනවා ඒ නිසා එතුමාටත් ස්තුති පළ කරමින් මට අවස්ථාව ලබා දුන්න නියෝජ්‍ය කතානායකතුමාටත් මගේ ස්තුති පළ කරමින් ඉහළ වෙනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු මතුමා ගරු නලින් බණ්ඩාර ජයමහත්තයා මතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා ඕඩ ප්ලීස් ගරු සමම් පියහෙරත් මතුමා මූලාසනයට
විශේෂයෙන් දානම්සේ 61 අංක 31 ආයුර්වේද පනත සංශෝධනය වීම කාලීන අවස්ථාවක් විදිහට අපි දකිනවා. වසර 62ක ඇතුළත මම හිතන්නේ ඉතාම සීමිත සංශෝධන කිහිපයක් විතරයි මේ පනත සිදුවෙලා තියෙන්නේ. ඒ වගේම එක පැත්තකින් කාලීනව මේ සංශෝධනය විය යුතු වගේම මේකේ දුර්වලතාත් අපි අඳුරගෙන තියෙනවා. ඒ දුර්වලතාත් අවබෝධ කරගෙන විශේෂයෙන්ම මේක විශාල ශේත්‍රයක් ආවරණය වෙන පුළුල් සේවාවක් ඒ සෑම ශේත්‍රයක්ම ආවරණය වෙන පරිදි මේ සංශෝධනයන් සිදු වුණොත් හොඳයි විශේෂයෙන්ම දේශීය වෛද්‍ය පනත් සභා පනතක් විදිහට වෙනමත් ආයුර්වේද සේවා පනත විදිහට තවත් පනතකුත් ආයුර්වේද ඖෂධ නියාමන අධිකාරී පනත විදිහට තවත් පනතකුත් පෞද්ගලික ආයතන නියාමන පනත විදිහට තවත් පනත විදිහට මේක පුළුල් වෙනවා නම් හොඳයි කියන එක මතක් කරනවා ඔබතුමා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේදී මේ කරුණු කාරණා සලකා බලයි කියලා විශ්වාස කරනවා ඒ වගේම මේ යටි අරමුණු කිහිපයකත් මේ ආස්සේ තියෙනවා කියන එක අපිට පේනවා ගංජා නීතිගත කිරීම ඒ වගේම වෘත්තීය සමිති මර්ධනය සහ බිය ගැන්වීම ඒ වගේම වටේ ඉන්න කීප දෙනෙකුට තරතුරු දීම මේවා මම හිතන්නේ යටි අරමුණු වලින් තොරව මේ කටයුත්ත කරොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා විනාඩි 9ක් තියෙන නිසා විශේෂයෙන්ම මේට කලින් කතා කරපු මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා ආයුර්වේද පනත ගැන කතා කරේ නැහැ. අර හොරාට කලින් කෙහෙල් කරන වැටපැන්නා වගේ බොහොම කලබලකාරී තත්ත්වයක් ඇති වෙලා තිබුණා. එතුමා කතා කරේ කැනල් ෆෝන් ආලිකාව ගැන. මේ කාරණාව ගැන අපි දිගින් දිගටම කතා කරපු කාරණයක්. මේ කාරණාව ගැන අපේ පැත්තේ දැන් කතා කරපු මනුෂ නානායක්කාර මහත්තයා හරේන් ප්‍රාන්දු මහත්තයා ආණ්ඩුවට ගියා. හැබැයි මේ කාරණේ අපි දිගින් දිගටම විශ්මතු කරා. විශේෂයෙන් මේ චැනල් ෆෝන් ආලිකාව කියන මහින්දානන්ද අලුත්ගේ මහත්තයත් ඉන්න එක හොඳයි. අසාද් මවුලානා කියන්නේ කවුද? අසාද් මවුලානා කියන්නේ වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන පිල්ලෑන් මන්ත්‍රීතුමාගේ එතුමා මහමෙති කාලේ ඉඳන් එතුමා LTT සංවිධානයේ ඉන්න කාලේ ඉඳන් පවා ඔහුගේ මුදල් ගනුදෙනු කරපු ඔහුගේ මුදල් කළමනාකරණය කරපු ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරී තනතුරුකම් ලේකම් තනතුරුකම් දරපු පුද්ගලෙක්. එතකොට මේ පුද්ගලයා මේ කාරණේ පෙළගැස්ම පටන් ගන්න 2017 සහරාන්ගේ කණ්ඩායම මුස්ලිම් ජනතාවේ ඒ ප්‍රදේශයේ ජනතාවට ප්‍රහාරයක් එල්ල කළා. ඔහුගේ කණ්ඩායම හිරගත වෙනවා. මේ හිරගත වෙනකොටත් පිල්ලයන් ඉන්නේ හිරගත වෙලා ඉන්නේ. එතන මේ හිරගත වෙලා ඉන්න පිල්ලයානොත් මේ හිරගතලා ඉන්න සහරාන්ගේ කණ්ඩායමත් අතර යම්කිසි කණ්ඩායමක් විදිහට එකතු වෙනවා. සංවාදයක් ඇති වෙනවා, සාකච්ඡාවක් ඇති වෙනවා. මේ ස්ථානයේදී තමයි මේ සැලසුම් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පිල්ලයන් දිගින් දිගටම මේ බුද්ධ්‍යන්ත ප්‍රදානයේ සැලේ සමග ගනුදෙනු කරපු පුද්ගලෙයි. එතකොට මේ පිල්ලයන් සැලේ හරහා මේ සහරාන්ගේ කණ්ඩායම මේ බන්ධනාගාරයෙන් එළියට එනකොට සලේව සම්බන්ධ කරනවා. ඔවුන් හමු වෙනවා මේ අසාද් මවුලානා කියන විදිහට වනාත විල්ලුවේදී සලේ සහ මේ සහරාන්ගේ කණ්ඩායම හම්බ වෙනවා. මේක බොහොම බරපතල කාරණයක්. මේ ඇමතිවරු කියන විදිහට මේ මන්ත්‍රීවරු කියන විදිහට මේක සරලව ගන්න බෑ. එතකොට ඊළඟට ප්‍රශ්නේ පිල්ලයන් අපි දන්නවා එතකොටත් බන්ධනාගාරගතව ඉන්නේ. ඒතර පිල්ලයන් නොඑක් ආකාරයෙන් පණිවිඩ යවනවා තමන්ව නිදහස් කරන්න කියලා. මොකද සැලසුම ඇතුලේ සකස් වෙනවා. ඊළඟට පිල්ලයන්ට අවශ්‍ය වෙනවා එළියට යන්න. පිල්ලයන් සලේ හරහා රජයට පණිවිඩ යවනවා වහාම තමන්ව නිදහස් කරන්න කියන කාරණේ. මේ හැම දෙයක්ම එකින් එක ගැළපිලා ගැටිලා තියෙන කාරණා. එතකොට පැහැදිලිවම මේ පාස්කු ප්‍රහාරය කියන කාරණේ මහමලකරුව හිටියා කියලා අපි දිගින් දිගටම කිව්වා. මේක බලය ලබා ගැනීම සඳහා වූ සැලසුමක් කුමන්ත්‍රණයක් කියන එක අපි දිගින් දිගටම කතා කරා. මේ කාරණේ කතා කරා. එතකොට සලේ පසුගිය කාලේ මේ අසාද් මෞලා නගින් ප්‍රශ්න කරලා තියෙනවා තමුසේ නලින් බණ්ඩාරට, හරින් ප්‍රනාන්දුරට, කාදිනල් තුමාට මේ සම්බන්ධව මොන හරි තොරතුරු දුන්නද කියන කාරණේ ප්‍රශ්න කරලා තියෙනවා කියන එක මේ සටහනේ තියෙනවා. මගේ නමත් සඳහන් වෙලා තියෙනවා. මොකද මම සලේ සම්බන්ධව යම් ප්‍රකාශයක් කළා. ඔහු මට විරුද්ධව කෝටි ගණනක් වන්දි ලැබුණ නඩුවකුත් පවරලා තියෙනවා මේ නේද. එතස මේ හැම කාරණයක්ම සත්‍ය කියන එක අද ඔප්පු වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම හැම කුමන්ත්‍රණයක්ම සත්‍ය කියන එක ඔප්පු වෙලා තියෙනවා. අද මං ලැජ්ජා කනගාටු වෙනවා. හරින් අපේ මනුෂ නානා කර්මතුමා කාදල්තුමාටත් ඇඟිල්ල දික් කරලා කතා කරපු ආකාරය. හැබැයි පැහැදිලිවම අපි දැන් මොකද්ද කරන්න ඕනේ? මේ තොරතුරු අල්ලගෙන මේක ප්‍රකාශ වුණේ චැනල් 4 නාලිකාවෙන්. මේ ජිනීවා මානව හිමිකම් කොමිසම ඉලක්ක කරගෙන තමයි අපි ප්‍රකාශ කරන්න කියන එකද කරන්න ඕනේ? නැත්නම් මේ හෙලිකරන ලද කරුණු පදනම් කරගෙන පෙල්ලයන්ගෙන් ප්‍රශ්න කරන එක නෙමෙයිද කරන්න ඕනේ? සලේගෙන් ප්‍රශ්න කරන එක නෙමෙයිද කරන්න ඕනේ? අසාද් මෞලානා වහාම රටට ගෙන්නලා ඔහුගෙන් ප්‍රශ්න කරන එක නෙමෙයිද කරන්න ඕනේ? ඒක කරන එක වෙනුවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ලව්වා චැනල් 4 එකට ගහන එකද කරන්න ඕනේ? ජිනීවා මානව හිමිකම් ගැන කතා කරන එකද කරන්න ඕනේ? ඒක නෙමෙයි වෙන්න ඕනේ. මේ සම්බන්ධව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්න ඕන. අද මේ අසාද් මෞලාන කියන පුද්ගලයා 2021 හෝ 22 ඔහු විදේශගත වෙලා තිනවා. ඔහු විදේශගත වෙලා තියෙන්නේ ඔහුට තියෙන තර්ජනින්ද? ඔහුට තර්ජනය කරලා තියෙනවා සලේ වහම රටෙන් පිට යන්න කියලා. මේ තොරතුරු අපිට දුන්නද? නලින් බණ්ඩාරට දුන්නද? හරින්ට දුන්නද? කාදිල් තුමාට දුන්නද කියලා සලේ ප්‍රශ්න කරලා තියෙනවා. ඔබතුමාට අසාද් මෞලානගේ ඔය ප්‍රකාශය කියලා තියෙනවා බොහොම පැහැදිලිවම. ඒ නිසා මේක ජනාධිපතිතුමාටවත් රජයටවත් මග අරින්න පුළුවන් කාරණයක් නෙමෙයි. මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ තේරීම් සභාව කාර්ක සභාවක් දානවා යරවයි මේවයි කියලා පාණ්ඩු පක්ෂය අපි දැක්ක උදේ හරින් මනුෂ්‍ය නානායක්කාර කියනවා. ඒ විතරක් නෙමෙයි, වහාම මේ සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න ඕන. අපි දිගින් දිගටම එදා ඉඳන් පාර්ලිමේන්තුවේ කෑ ගැහුවේ එදා පාස්කු ප්‍රහාරය බලය ලබා ගැනීම සඳහා වූ කුමන්ත්‍රණයක් කියන කාරණේ. ඉතින් මේ අසාද් මෞලානාගේ ප්‍රකාශයත් එක්ක ඒක අද ඔප්පු වෙලා තියෙනවා. එහෙනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මේ වර්තමාන රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක එකට ඉඳගෙන මේ පරීක්ෂණ කරන්න පුළුවන්ද කියලා විශ්වාසයක් අපි තුල නැහැ. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගේ බලය රඳාපවතිලා තියෙන්නේ ඔහුව ජනාධිපතිවරයා බවට පත් කරේ මේ වර්තමාන ගෝඨාභය රාජපක්ෂ පාලනය අහිමි වුණාට පස්සේ ඉතුරුණු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාවය මත කියන කාරණේ. නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පැවැත්ම තීන්දු වෙන්නේ පොහොට්ටුවේ කියන කාරණේ අපි රටම දන්න කාරණයක්. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පාලන කාලය තුල මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් හෝ මෙහි මහවලකරුවන් සොයා ගැනීම සිදු වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කතා කරන්නේ. අපිට ලැජ්ජා එක පැත්තකින් මේ ගැන දිගින් දිගටම කතා කරපු අපේ සහෝදර මන්ත්‍රීරු දෙන්න හරින් ප්‍රාන්දු මන්ත්‍රීතුමා, මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීතුමා අද ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිනවා. අපි අහනවා මේ අසාද් මෞලානා කියන කාරණේ බොහොම පැහැදිලිවම මේ තොරතුරු හරින්ට මනුෂ්‍යට අපිට ඒ වෙලාවේ ලැබිලා තිබුණා. ඒ නිසා තමයි අපි දිගින් දිගටම මේ ගැන කතා කරේ. අද මම හරින් අපේ මිත්‍රයාගේ මනුෂ්‍ය අපේ මිත්‍රයාගෙන් අහනවා මේ තොරතුරු දැන් ඔබතුමාලට සනාථ කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. නම් පැහැදිලිම කියලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන්න හරියට මනුෂ්‍යර පුළුවන්කම තියෙන්න ඕන ජනාධිපතිවරයා යොමු කරන්න.
කාලය අවසන්.
ඒ ජනාධිපතිවරයා යොමු කරලා ජාත්‍යන්තර පරීක්ෂණයක් තුළින් එදා පාස්කු ප්‍රහාරයේ විඳිතයන් විදියට අපේ රටේ කතෝලික ජනතාව විතරක් නෙමෙයි සමස්ත රටේම ජනතාව පීඩාවට ලක් වුණා. රටේ ආර්ථිකය කඩා වැටුණා. සංචාර කර්මාන්තය කඩා වැටුණා. රටේ නොයෙක් ශේස්ත්‍රවල විශාල බිඳවැටීමක් ඇති වුණා. මුස්ලිම් ජනතාවට විශාල පීඩනයක් එල්ල වුණා. මේ ඉන්න මේ අපේ අමුතුමා ඉන්නවා රිෂාඩ් බදුරුද්දීන් අමුතුමා, නිස්කාරණේ මාස කීයද අමුතුමා? මාස ගණනාවක් හිරේ හිටියා. අන්තිමට සේරම එකතු වෙලා තඩි බෑ රිෂාඩ් බදුරුද්දීන් නැමැතිතුමාට එතුමාව හිරේ දැම්මා මුස්ලිම් ජනතාවගෙන් පළිගත්ත අපේ ප්‍රදේශවල පල්ලි කැඩුවා මේ සියල්ලක්ම සිදු වුණේ මේ පාස්කු ප්‍රහාරය නැමැති මහා කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් විදියට අපේ මුස්ලිම් සිංහල ජනතාව බේද වුණා දුරස් වුණා හැමදාම එකට බෙදිරු ජන කොට්ටාස දෙකක් ඒ නිසා පැහැදිලිවම මේ අසාද් මෞලානාගේ ප්‍රකාශයත් එක්ක මේ channel 4 නාලිකාව අද වෙනකොට අද රෑ වෙනකොට හෙලි කිරීමට නියමිත අනිකුත් කරුණුත් එක්ක වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වලා මේකට සම්බන්ධ වුණු පිල්ලයන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් බුද්ධජන ප්‍රධානී සලේ වෙන්න පුළුවන් ඔහුට අනදුන්න ඔහුව ක්‍රියාත්මක වුණු දේශපාලන බලධාරීන් සියලු දෙනාම දඬුවම් ලබන තැනට පත් කරන ඒ තීන්දුව ගන්න කියන එක අපි රජයට කියනවා ජනාධිපතිවරයාට කියනවා
බොහොම ස්තුතියි කරමු මන්තුමනි මිලාර ගරු සරත් විරසේකර මන්තුම ඔබතුමාට විනාඩි 16ක් කාලයක් ලැබෙනවා
ගරු සභාපතිතුමනි ආයුර්වේද පනත සංශෝධනය ගැන වචන කිපයක් කතා කරන්න ලැබීම සතුටක් මේ ආයුර්වේද වෛද්‍ය සභාව ආයුර්වේද අධ්‍යාපන ආරෝග්‍ය ශාලා මණ්ඩලය සහ ආයුර්වේද පරිශ්‍රණ කමිටුව යන ආයතන තුනෙහි පුද්ගල මණ්ඩල සඳහා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය වන පරිදි සංගතිය පුළුල් කිරීමට ගත් යෝජනාව ගැන අත් වශයෙන්ම අපි සතුටු වෙනවා ඒ වගේම තමයි ආයුර්වේදය යන පාඩයට අපේ රටේ දේශීය ප්‍රතිකාරකම ඒ චිකිත්සාව සහ ශල්‍ය කර්මද ඇතුළත් කිරීමත් අපි මේ අවස්ථාවේදී අගය කරනවා ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් රාජ්‍ය මිතුමා ඊයේ කණ්ඩායම් රැස්වීමේදී ඉතා හොඳින් පහදලා දුන්නා මෙතින්දි වඩාත්ම අවධානයට යොමු කරන්නේ අපේ පාරම්පරික හෙළවදකම ඔවුන්ගේ ලියාපදිංචි පිළිබඳ ප්‍රශ්නයක් මතුණා ඉතුමා ඉතා පැහැදිලිව කිව්වා වයස 45ට වැඩි අයට සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා වයස 45ට අඩු අයට ලිඛිත පරීක්ෂණයක් තියෙනවා සහ විශේෂයෙන්ම තමයි වයස 70ට වැඩි අයට ගමටම ගිහිල්ලා ඒ ලියාපදිංචිය දෙනවා කියලා කිව්වා ඒක ඉතාම හොඳ දෙයක් ඒ වගේම තමයි දේශීය වෛද්‍ය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකසන්නටත් මේ අවස්ථාවේදී කටයුතු කිරීම ගැන මගේ ප්‍රණාමය මේ අවස්ථාවේදී රාජ්‍යතුමාට එල්ල වෙනවා ඒ වගේම තමයි මේ අවස්ථාවේදී ඉතා කියන්න ඕනේ මම මීට දවස් දෙක තුනකට ඉස්සෙල්ලා උපහාර උල්ලකට ගියා ඒ උපහාර උල්ල තමයි වෛද්‍ය හීන්නිලම මෙතුමාගේ උපහාර උල්ල එතුමා තමයි මම හිතන්නේ ලංකාවේ ඉන්න කැඩුම් පිළිම් පිළිබඳව ඉතාම ප්‍රසිද්ධ ඉතාම දක්ෂම වෛද්‍යවරයා එතුමාට ඒ සම්මානය හම්බුණා ජනාධිපති සම්මානය එතුමාට ඒ මිනුවන්ගොඩදී තමයි උපහාර උල්ල කෙලේ මටත් ඒක සහභාගී වෙන්න ලැබුණා ඒ අවස්ථාවට මම ඉතාම සතුටු වෙනවා ඒ වගේම තමයි එය ජාතික වස්තුවක් හැටියට තමයි මේ අවස්ථාවේ මහත් සලකන්නේ ඇත්තම මේ පනත ගැන බොහෝ අය කතා කරනවා ඒ අපේ දේශීය චිකිත්සාව හෙළවෙතකම ගැන සඳහන් වෙලා තියෙන නිසා පාරම්පරික හෙළවෙතම ගැන කෙටියෙන් මට සඳහන් කරන්න ඉතාම අවසර දෙන්න කියලා ඔබතුමාගේ ඉල්ලා සිටිනවා අපේ ඉතිහාසයේ මුතුන් මිත්තන් කළ විශ්වකර්ම වැඩ ගැන බලනකොට ගරු සභාපතිතුමනි හෙළ දේශීය වෛද්‍ය ක්‍රමයක් එක්තරා විශ්වකර්ම වැඩක් ලෙස අපි සැලකනවා මේක ඉපැරිණි යක්ෂ ගෝත්‍රිකයන් විසින් නිපෝදන ලද්දක් හැටියට තමයි අපි සැලකන්නේ ඒ වෛද්‍ය ප්‍රතිකාර වලට දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලට යంత్ర මන්ත්‍රයක් තිබුණා අපි දන්නවා ඒ දවසවල දත් කැක්කුමට ලුණු කැටයකට මතුරලා ඒ දතේ තිබ්බම ඒ දත් කැක්කුම නැති වෙලා යනවා ඒ වගේම තමයි කොස් ගහට ඇණයක් ගැහුවාම මතුරලා ඒත් ඒ දත් කැක්කුම ඉවත් වෙලා යනවා ලුණු කැටයක් තියලා කකුලේ මහපටැඟිල්ලට බෙහෙත් දැම්දාම ඇහි සුද කැපෙනවා ඒ වගේම තමයි නාඩි අල්ලල පුළුවන් ශරීරයේ තියෙන ඕනම රෝගයක් ගැන රෝගයක් ගැන මේ විශ්ලේෂණය කරන්න. ඒ වගේම තමයි සර්පේ කෑවම ඒ සර්පය කාලා එන ඒ පණිවිඩයේ එන පණිවිඩකාරයා අනුව තමයි අත වශයෙන්ම ඒ කාපු සතා කවුද කාපු වෙලාව කවුද සහ ඒක ප්‍රතිකාර කර්ම කියන්නේ මේවා බටීර විද්‍යාවේ නෑ. ඉතින් මම හිතන්නේ මේ හෙළවිදකම අපිට ඉතාම ඓතිහාසික සම්පතක් හැටියට තමයි අපි සැලකන්නේ. ඉතින් බැලුවාම ගරු සභාපතිතුමනි ලෝකේ පැරණිම රෝහල තමයි පණ්ඩුකාභය රජු දවස කිත්තු පූර්ව 4 වෙනි සීවසේ තමයි ඒ පැරණි රෝහල අපිට හම්බ වෙන්නේ. අනුරාධපුරයේ තිඹිරිගයක් සහ ගිලන්හලක් තිබ්බයි කියලා කියනවා. පාලි භාෂාවෙන් ඒකට කියන්නේ වෙජ්ජශාලාව, ගිලානශාලා සහ බෙජ්ජගෙහ කියන අනුවින් තමයි ඒක සැලකන්නේ. ඒ ආරෝග්‍ය ශාලා කියලා කියන්නේ ආරෝග්‍ය නැත්නම් නිරෝගී භාවය පවත්වන තැන. රෝහල කියන්නේ ඒ වගේම රෝග හලන තැන. ඉතින් මම හිතන අපේ හෙළ භාෂාවත් මේ හෙළ වෛද්‍ය ක්‍රමයක් සමග තමයි ගිහිලා තියෙන්නේ. අපි දන්නවා ගිලන් වෙනවා කියන්නේ ඉංග්‍රීසියෙන් අපි කියනවා she is sinking කියලා. ගිලන් කියන්නේ ගිලෙනවා කියන එක. ඒතකොට ගිලෙනවා නම් ගිලන කෙනෙක්ව අපි තව ඔබන්නේ නැහැ. ඔව්ව ඔසවල තියෙනවා. ඒකට තමයි ඔසු කියලා කියන්නේ. ඉතින් මම හිතන්නේ අපේ හෙළ භාෂාවත් මේ හෙළ වෛද්‍ය ක්‍රමයක් සමග තමයි එකිනෙකට පැරලල් නැත්තම් සමාන්තරව යන්නේ. කිසු වර්ෂ 4 වෙනි සිවසේ චීන දේශක පායන් හිමි ගේ වාර්තාවල සඳහන් වෙලා තියෙනවා මිහින්තලේ පිරිවෙන් සහ ආරාම තිබ්බා. භික්ෂුන් වහන්සේලා 2000ක් හිටියා. ඔවුන්ට ආහාර සහ භග්යවල තිබ්බා සහ ඔවුන්ට රෝහල් තිබ්බා සහ වෛද්‍යවරු තිබ්බයි කියලා මේ පාහියන් කියන ඒ භික්ෂුවගේ කිස්සුවාස 4 වෙනි සිවසේ සඳහන් කළ තියෙනවා. එතකොට නමුත් ඇත්ත වශයෙන් මේ වගේම තමයි අපේ ඉපදෙන මූලාශ්‍රව අනුව හිමාලයේ භාරතයේ හිමාල අඩවියේ තිබ්බ ඍෂි සහ වෛද්‍ය සම්මේලනයට අපේ රටේ ඒ කියන්නේ හෙළදිවියෙන් නියෝජනය කළේ පුලස්ති ඍෂිවරයා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට පුලස්ති ඍෂිවරයාගේ මුණුපුරා තමයි රාවණ රජුරෝ. අපි දන්නවා එයා හෙළවදකම ගුප්ත ශාස්ත්‍රය සහ රස ශාස්ත්‍රය පිළිබඳ සකල විද්‍යාවන්ගෙන්ම ප්‍රවීණයෙක් හැටියට තමයි අපි සැලකන්නේ රාවණ රජුරෝ. ලියලා තියෙනවා වෛද්‍ය ග්‍රන්ථ හතරක්. ඒක තමයි නාඩි තන්ත්‍රය, කුමාර තන්ත්‍රය, උඩීෂ තන්ත්‍රය සහ අර්ක ප්‍රකාශය. එතකොට අපේ හෙළකමේ හෙළවෙදකමේ අතීතයේ නැත්තම් ඒ අපේ අභිමානය මොනතරම් දුරට යනවාද කියලා අපිට ඒකෙන් හිතා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇතම් ඖෂධ සහ සංස්කරණ චිකිත්සා ක්‍රම අපේ රටටම අපිටම සිංහලයාටම ආවේණික වෙච්ච දෙයක්. අපි දන්නවා මේ සිසුලත් කිව්වා බුද්ධදාස රජුරෝ කිතුවාස 337 සිට 365 දක්වා තමයි රජ කළේ. ඔහු වෛද්‍ය කර්මය පිළිබඳ විශේෂඥයෙක්, ශල්‍ය කර්මය පිළිබඳ විශේෂඥයෙක්, සූතිකා කර්මය පිළිබඳ විශේෂඥයෙක් සහ පශු වෛද්‍යකමය ගැන විශේෂඥයෙක්. ඉතින් අර අපේ බේරුගොඩ අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේ බඩේ ගෙඩියක් තියෙන සර්පෙක් පවා ශල්‍ය කර්මයෙන් සුව කළා කියලා පොතේ සඳහන් වෙලා තියෙනවා. ඔහු ලිව්වා සාරාත් සංග්‍රහය කියලා පොතක්. ඒ වෛද්‍ය පොත තමයි දේශීය වෛද්‍යයන්ගේ තාමත් අත්පොත හැටියට සලකන්නේ ඒ සාරාත් සංග්‍රහය. ඔහු හැම ගමකම ආරෝග්‍ය ශාලා පිහිටෙව්වා. හැම ගම් 10කටම එක වෙද මහත්මයෙක් පත් කළා. ඒ කෙත්වල ආදායමින් 10න් එකක් එතුමාට වැටුප් වශයෙන් දුන්නා කියලා පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒකකින් අපේ හෙළ වෛද්‍යකමේ එතරම් අතීතයට දිව යනවා. ඒ වගේම තමයි ගොඩ සමාපතුමින්ද වර්ල්ඩ් ෆස්ට් මෙඩිකල් රිසර්ච්. අපි දන්නවා ලෝ පළමු වෛද්‍ය පර්යේෂණය සඳහන් වෙලා තියෙනවා 7 වෙනි අග්ගබෝධි රජුන් කාලේ ක්‍රිස්තුවස 766 දී. ඔහු මුළු ලංකා ද්වීපේම ඖෂධ පැලෑටි රෝගීන්ට හිතකරද අහිතකරද කෙනෙක් ගැන ඉතාම හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා. මම හිතන්නේ මේක තමයි ලෝකයේ පවතින පළවෙනිම මෙඩිකල් රිසර්ච් එක හැටියට තමයි සඳහන් වෙන්නේ. අපේ ඉපෙන් රෝහල් තිබලා තියෙනවා මිහින්තලේ, ඒ වගේම පොළොන්නරුවේ ආලාහන පිරිවෙනේ, රීටිගලි සහ මැදිරි. ඉතින් මේ බෙහෙත් ඔරු තාමත් තියෙනවා අවුරුදු වසර දහස් ගාණක් පැරණි. එතකොට ඒ වගේම තමයි තාම රසවත් දෙයක් තමයි ගරු සභාපතිතුමනි මේ 1907 දී මැදිරිගිරියේ ගල්ලෑල්ලක අපේ ශිලාලිපියක් මතුවෙනවා. ඒ කිස්සුවස 1187 දී 6 වෙනි මහින්ද රජු කාලයේදී කියනවා මේ රෝහල් වලට තියෙන නීති රීති. දැන් ඉතින් අවුරුදු 1000කට ඉස්සෙල්ලා අපේ හෙළවදකම කොච්චර අභිමානවත්ද කිව්වොත් ඒ රෝහල් වල තියෙන නීති රීති පවා ලියලා තියෙනවා මේ ශිලාලිපියේ. ඔහු කියනවා රෝහල පවත්වාගෙන යා මේ වගකීම කාර්ය මණ්ඩලයට සහ රජුගේම සේවකයන්ට අයිති වෙනවා. රෝහලේ සේවකයන්ට කාර්යාල සේවකයන්ගෙන් වැඩ ගන්නට බෑ. ඒ වගේම රෝහල නඩත්තුවන්නේ රජු විසින් රෝහලට පරිත්‍යාග කරන ඉඩම්වල තියෙන ආදායමින්. රෝහලේ සොරකමක් සෝ අයිති වැඩක් වුණොත් ඒ වෛද්‍ය වඩා සහ නිලධාරීන් වහාම සේවයෙන් පහ කරන්න ඕනේ. රජ මාලිගයේ අධිපතියෙක් වර්ෂයක් පාසා රෝහලේ කටයුතු අධීක්ෂණය කරනවා සහ ඒක ලියලා තියෙනවා රෝගීන්ට කරදර වන ආකාරයට ශබ්ද ඇතිවන සංගීත භාණ්ඩ සහ මත්පැන් බීම තහනම් කියලා තියෙනවා. ඒක රෝහල් භූමියෙන් පිට කරන්න පුළුවන්, රන් රෝහල් භූමියෙන් ඇතුලේ කරන්න බෑ කියලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ලෝකේ කිසිම රටක වසර දහසකට ඉස්සෙල්ලා මේ රෝහලක් පවත්වාගෙන යන නීති සම්බන්ධයෙන් නැතුව මේ සඳහන් කළ නැත හැයි කියලා තමයි මා කියන්නේ. ඒ වගේම තමයි මේ ඉතාම රසවත් දෙයක් මම දැන් කියන්නේ අපි බොහෝ අය දන්නේ නැති දෙයක් කරු සභාපතිතුමනි, හෙළවදකෙම තියෙනවා කලන් එකක් කියලා. ඖෂධ මනින්ද අපි කියනවා කලඳක් කියලා. කලඳ ඒ කලන් එකක් කියලා කියන්නේ ග්‍රෑම් 4.66ක්. එතකොට රාජ් සෝමදේව කියන ඒ අපේ පඬිවරයා නැත්තම් ඒ පුරාවිද්‍යා පිළිබඳ විශේෂඥව කියනවා පෙරනි හෙළවෙදකමේ ඉතාම සියුම් මිනුම් ක්‍රම තිබ්බයි කියලා. ඒ කියන්නේ අපි දන්නවා කලන් එකක් කියන්නේ ග්‍රෑම් 4.66 නම් කලන් එකට තියෙන මංචාටි 20ක්. එහෙමනම් මංචාඩියක බර කොච්චර වෙන්න ඕනද? එතකොට මංචාඩියක තියෙනවා බහර 8ක්. එහෙමනම් බහරේ කොච්චර සීම් වෙන්න ඕනද? ඒක මුලින්දන් ගත්තොත් එහෙම මේමයි සඳහන් වෙලා තියෙන්නේ. දේහ 4ක් ගුංජා 1යි, ගුංජා 2ක් මාසක 1යි, මාසක 2.5ක් අකා එකයි, අකා 8ක් ධාරණ එකයි, ධාරණ 5ක් ස්වර්ණ එකයි, ස්වර්ණ 2ක් පාල එකයි, පාල 100ක් තූල එකයි, තූල 20ක් බාර එකයි, බාර 8ක් මංචාඩි එකයි, මංචාඩි 20ක් කලන් එකයි. එහෙමනම් සභාපතිතුමා අපි හිතාගන්න පුළුවන්ද කලන් එක ග්‍රෑම් 4.66 නම් ලේහ එකක් කොච්චරද කියලා. ඉතින් ඒ වගේ ඉතාම සියුම් විදියට ඒ බර කිරන්නේ, ඒ වගේ සියුම් ඖෂධ ලබා දෙන්නේ නිර්වින්දනයට කියලා තමයි කියන්නේ. රාජ්‍ය සෝමදේව මෙතුමා කියනවා ඒ ඉතාම සියුම් බර කිරණ ඒ දණ්ඩක් ලැබුණයි හම්බුණයි කියලා අවුරුදු දහස් ගානකට පෙර. එතින් ඒ වගේ ඉතිහාසයක් තමයි මේ හෙළ වෙදකමේ තියෙන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා පළවෙනි පරාක්‍රම රබ්බාහු රජුරන්ට ඉතාම ශක්තිමත් නාවික හමුදාවක් තිබ්බා. ඒ නාවික හමුදාවේ ඇත්ත වශයෙන්ම අපේ වෙළඳ ගනුදෙනු තිබ්බා බුරුමය සමග. ඒ වෙළඳ ගනුදෙනු තියෙනකොට එක්තරා අවස්ථාවක බුරුමේ රජුරෝ ඒ වෙල අපේ නෞකා කොල්ල කාලා, අපේ නාවිකයෝ කන්දක හිර කරලා අපේ වස්සෝ කොල්ල කෑවා. ඉතින් මේක ආරංචි වුණාට පස්සේ පරාක්‍රමබාහු රජුරෝ මොනවද කළේ? තිරිකුණාමලයේ සිට මඩකලපුව දක්වා නැව් තටාකාංගන පහක් හැදුවා. ඒක රුවල් නැව් 300ක් නිෂ්පාදනය කළා, නැවියෝ 300ක් බඳව ගත්තා. ඊට පස්සේ කිත්ති නගරගිරි සහ ආදිත්‍ය දමලාධිකාරී කියන අද්මිරාල්ව දෙන්නෙක්පත් කරලා තමයි කොඩියාර්බේ වලින් තිරිකුණාමල වරායෙන් බුරුමිට ගියේ. ඒ බුරුමිට යවනකොට ඒ පේගු දේශය ආක්‍රමණය කරනකොට ඒ නෞකාවලට ගිහිල්ලා තියෙනවා වෛද්‍ය ප්‍රතිකාර වෛද්‍ය මණ්ඩලය. ඔවුන්ට ගිහි ගැනීලා තියෙනවා මෙන්න මේ බෙහෙත්. ඒ තියෙන තමයි විෂයදු ඊතල තුවාල සුව කරන හරක් අන්තුල විවිධ ඖෂධ බහායවයි කියලා පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි වගුරු බිම්වල ජලය පිරිසිදු කරන ඖෂධ ගෙනිසයි කියලා පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ශරීරයේ ගැඹුරට කාවැදුණු විට මිට කැඩුණු ඊතල හිස් උදුරා දැමීමට යකඩ අඬු අරංගය කියලා තියෙනවා. ඒ වගේම තමයි දක්ෂ වෛද්‍යවරු සහ සේවක කාන්තාවන්ගේ ඒ කියන්නේ නර්ස් කණ්ඩායමකුත් අරංගයයි. ඉතින් මේ වගේ ඉතාම පැහැදිලිව අපේ හෙළවදකමේ ඉතිහාසය අවුරුදු 10 ගානක යනවා. ඉතින් මේක තමයි හෙළදකම. මේ හෙළ අභිමානය අපි ආරක්ෂා කරගන්න ඕනේ. ආරක්ෂා කරගන්නට ඇත්ත වශයෙන්ම අපේ රාජ්‍යමතුමා කරන සේවයත් මේ අවස්ථාවේදී මම මගේ ගෞරවයට පාත් කරනවා. ඉතින් ඒ වගේම තමයි තව විනාඩි කිහිපයක් තියෙනවා නම් මෙතෙන්දී ඇත්ත වශයෙන්ම චැනල් 4 එක ගැන කතා කළා. ඒක හරියට දැන් මහින්දානන්ද අලුත්ගමේ ඉතා පැහැදිලිව කිව්වා මේ බෞද්ධ නායකයෙක්, ඒ කියන්නේ සිංහල බෞද්ධ නායකයෙක්ව බලයට ගේන්න මුස්ලිම් අන්තවාදී 9 දෙනෙක් සහ ගර්භිණී මහතාවන් පවා තමන්ගේ දරුවන් සමග දිවනසා ගන්නවා කියන එක විශ්වාස කරනවා නම් ඒ අයගේ මේ වගේ කොහොමද ඒගොල්ලන්ගේ තේරීම, නැත්නම් ඒගොල්ලන් විශ්වාස කරන්න කොහොමද කියන එක තමයි මේ අවස්ථාවේදී අපි බලන්න ඕනේ. ඒක සම්පූර්ණයෙන්ම හාස්‍යයක් බවට පත් වෙනවා. බෞද්ධ නායකයෙක්ගෙන්න මෙහෙම මුස්ලිම් අන්තවාදීන් තමගේ දරුබරුමන සමග පුපුරවා ගන්නවද කියන ප්‍රශ්නේ තමයි ඉස්සෙල්ලාම අහන්න ඕනේ. චැනල් 4 කෙනක ඇත්ත වශයෙන්ම ජිනීවා මානවිකන් සැසිවාරය පටන් ගන්නවට කරන එක අපි දන්නවා 2011දී ඔවුන් කරා ශ්‍රී ලංකන් කිලින් ෆීල්ඩ්ස් කියලා. ඊට පස්සේ 2012දී War crimes unpunished කියන එක ගෙනාවා. ඊට පස්සේ 2013දී no fire zone ගෙනාවා. මේ සියලුම ඒවා ව්‍යාජ චිත්‍රපටය වල රංගපෑම් කියන එක අපි ජිනීවා ගිහිල්ලත් ඇත්ත වශයෙන් මම පුද්ගලිකව ඒක සනාථ කළා. ඉතින් දැන් මේ පාස්කු ප්‍රහාරයේ මේ හමුදාව පිටින් දාන්නේ නැත්තම් මේ සිංහල නායකයෙක් ගේන්න කරන කුමන්ත්‍රණයක් කියලා කියන්නේ මේ ජෙනීවාවල හෙටන්ට පටන් ගන්න මානවිකන් සැසිවාරයේ නිසා. අපි දන්නවා අගෝස්තු 15 වෙනිදා පෙන්වන්න හිටියේ මේක. නමුත් ඒක නීති මාර්ගයෙන් නීති අපි නීතියට ගිය නිසා තමයි සම්පූර්ණයෙන් මේක අත්හිටවල දැන් මේ මානවිකම් සෙෂන් එක නැත්තම් සැසිවාරය පටන් ගන්න ඕන්න මෙන්න තියෙනකොට මේක පටන් ගන්න. ඉතින් අපි දන්නවා අසාද් මෞලාන ගැන කිව්වම අසාද් මෞලාන කියන TMBP එකේ මාධ්‍ය ලේකම් ඔහු 1,700,000ක් කියන්නේ මිලියන 70ක් පමණ හොරකම් කළා තමයි රටින් පැනලා ගිහිල්ලා දැන් එංගලන්තයේ තමයි ඉන්නේ. ඉතින් මේ අපේ සිංහල කියමනක් තියෙනවා ඌරෝ කැකුල තලන විට හබන් කුකුලන්ට රජමගුල් කියලා. ඉතින්ද මේ වගේ වෙනකොට අර අපේ රටට නැත්තම් අපේ හමුදාවලට සම්පූර්ණයෙන්ම අවමාන නැත්තම් අපහාස කරන්නට බලන් ඉන්න අයට මේක රජමගුලක් වෙලා තමයි තියෙන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා සහරාන්ගේ විනාඩි 28ක වීඩියෝ එකක් තියෙනවා සභාපතිතුමනි. ඒක ඉතා පැහැදිලිව ඔහු කියනවා තමන් කොහොමද මේ ඇයි මේ තමන් මේ ප්‍රහාරය කරන්න කියලා. ඒ වගේම තමයි 2019දී
ඔව් මන්තම
මගේ වෙලාව ගන්න එපා.
විනාඩිය ඔබතුමා දැන් මේ Channel 4 ප්‍රශ්නේ කියනවා. ඇත්ත වශයෙන්ම ඔබතුමාගේ රජයපත් උනේ මේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පසුපසුව හිටපු අයව අල්ලනවා කියලා. ඒක අල්ලලා තිබ්බනම් මේ වගේ කටකතා එන්නේ නැහෙනි. ඔබතුමාට ඒක අසාර්ථක වුණා. ඇයි ඒක හරියට ඒ පරීක්ෂණය කරලා වරදිකරුවන් වල්ලලා දඬුවම් දුන්නේ නැත්තේ? ඔබතුමාට පොරොන්දුවක් දුන්නා මේ රටේ ජනතාවට.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට කියන ඔබතුමාත් හිතේ යහපාලන රජයේ කාලේ යහපාලන රජයේ කාත මේ පාසක පාරේ එල්ල වුණේ. ඒ පාසක පාරේ එල්ල කරන්න ඉස්සෙල්ලා සහරාන් ඒ වගේ අන්තවාදී ප්‍රහාර 10ක් කළා. ඒ 10ම කවදාකවත් ගත්තේ නැහැ උන්ව අත්අඩංගුවට. එතකොට ඒවල හිටිය බුද්ධිආංශයේ නායකයෝ කිව්වා සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා. ඒ අත්අඩංගුවට ගත්තෙත් නැහැ. ඉතින් වලක්වන්න බැරි වලක්වයි වේ නැති ප්‍රහාරයකට සම්පූර්ණ වගකීම අපිට දාන්න එපා. දැන්ටමත් ඉන්නවා 700 ගානක් තාමත් ඉන්නවා හිරේ. ඒක නිසා ඔබතුමා ඒ වගේම ඔබතුමා දෙන්න එපා. එතකොට ඉතාම ලේසි මේ දේශපාලන අතපෙවීම නිසා තමයි යහපාලන රජේ කාලේ ඔබතුමාගේ ආණ්ඩුවේ ඉන්න අය දේශපාලන අතපෙවීම තිබ්බ නිසා තමයි අත්අඩංගුවට ගත්ත අයවත් නිදහස් කළේ. ඒ නිසා තමයි අපිට පාසක භාරය අපි නවත්ත ගන්න බැරුණේ. ඒක සම්පූර්ණ වගකීම බාර ගන්න ඕනේ යහපාලන රජේ. ඔබත් හිටියි යහපාලන රජේ කියලා තමයි මම අවස්ථාවත් කියන්නේ. ඒ වගේම තමයි දැන්ටමත් රාජ්‍ය බුද්ධිආංශයේ ප්‍රධානි ජෙනරාල් සුරේෂ් සලේ සෙන්ටර් ෆෝ සොසයිටි ඇන්ඩ් රිලිජන් කියන විද්‍යාලයක අධ්‍යක්ෂයට විරුද්ධව රුපියල් මිලියන 50ක අපහාස නඩුවක් දාලා තිබුණා. ඔහුට චෝදනා කර තිබුණේ ඔහු සහරන් හමුණා කියලා. ඒ වගේම මුදල් සහ වෙන සහායක් දුන්නා කියලා. මේ අපහාස නඩුවේ මේ දේවල් හිතා මතාප ගුදුපයක් තමන් අපහාස කරන්න කිසිම පදනමක් නැතුව සාක්ෂියක් නැතුව කරපු දෙයක් නිසා තමයි එතුමා මේ නඩුවක් දාලා තියෙන්නේ මිලියන 50ක. ඉතින් එමුනා මේ නඩුවේදී ඒක ඔප්පු කරන්න
පුළුවන්. ඒ
වශයෙන් මම හිතන්නේ අපේ පිටරට ඉන්න තානාපතිවරුන් මේ බොරු චෝදනා වලට අසත්‍ය භාවය වලට සනාථ කරන්න ඒ රටවල වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි කියලා මා සදහන් කරන යගෙන තමයි. අපි දන්නවා සහරාන් පැහැදිලිව කියනවා ඔහුගේ මේ විනාඩි 28 මේ වීඩියෝ එකේ පැහැදිලිව කියනවා තමන්ගේ අම්මා තාත්තා දරුවෝ ඔක්කොම අල්ලා දෙවියන් වෙනුවෙන් මේ ප්‍රහාර එල්ල කරනවා කියලා කියා තියෙනවා. ඉතින් එහෙමනම් මේක බෞද්ධ නායකයන් බලයට ගේන්න කරන එකක් නෙමෙයි. මේ තමාගේ ආගමික නායකයා වෙනුවෙන් කරන දෙයක් කියලා ඉතා පැහැදිලිව කියා තියෙද්දී මේ වගේ ප්‍රකාශ කරන්න කොහොමද කියලා තමයි අහන්න තියෙන්නේ. තව එක විනාඩියක් මට දෙන්න. පාස්කු ප්‍රහාරයේ ගිනි සම්බන්ධයෙන් හොයන්න කොමිෂන් තුනක් පත් කළා. ඒ ජනාධිපති කොමිසම සහ ඒ වගේම තමයි ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කොමිටුව ඒකේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මේක තමයි මේක දින ප්‍රමාදය. මේ ප්‍රහාරයට මුදල් දුන්නේ ඉල්හාම් සහ ඉන්ෂාප්. උන්ගේ තාත්තා තමයි ඉබ්‍රාහිම් හජ්ජියාර් කුළුබඩු ව්‍යාපාරික. ඉතින් විජයදාස රාජපක්ෂ මැතිතුමා එදා 2015 දී කිව්වා ISIS සංවිධානයට බැඳෙන ලංකාවේ 32ක් ගියා කියලා. ඒකටත් මේ හිටපු මුදිබර රාමන් ඇතුළු අනිකුත් සියලුම මන්ත්‍රී මුස්ලිම් මන්ත්‍රීන් ඒකට සමච්චලයට ලක් කළා. ඒව හරියට කළා නම් මේ ප්‍රහාරය වළක්වන්න තිබ්බ. අපි කාදල්තුමාට මේ අවස්ථාවේදී ගරු කරනවා. ඔහු ඉතාම හොඳ නායකයෙක්. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ විශාල ගැටුමක් ඇත්ත වශයෙන්ම වැළක්වේ ඔහුතුමා එතුමා. නමුත් එතුමාට මේ අපේ රජය විසින් මේ ප්‍රහාරය සම්බන්ධ තියෙන වාර්තා නිසිකලදී උන්වහන්සේට දුන්නේ නැති එක තමයි මම හිතන්නේ. මේක තියෙන විශාල වැරද්ද. ඒ වාර්තාවල සියලුම වාර්තා තියෙනවා මේ ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදීන් කියලා ඔවුන්ගේ ආගමික චින්තනයට අනුව. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි. ඊළඟට ගරු අබ්දුල් රිෂාඩ් වදුරුදින් මන්තුම ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ආයුර්වේද திருத்தம் சம்பந்தமான இந்த விவாதத்திலே பேசக்கிறதமைக்கு நன்றி கூறிக்கொண்டு கௌரவ அமைச்சர் அவர்கள் இங்கிருக்கிறார். இந்த திருத்தம் காலத்துக்கு தேவையாக இருந்தாலும் ஆயுர்வேத வைத்தியர்கள் பலர் எங்களோடு தொடர்பு கொண்டு இந்த திருத்தம் அவசர அவசரமாக உரிய எக்ஸ்பர்ட்டுடைய ஆலோசனைகள் பெறப்படாமல் ஒரு சில வைத்தியர்களுடைய ஆலோசனையோடு இந்த திருத்தம் கொண்டு வரப்பட்டுள்ளதாக வைத்தியர்கள் முறையீடு செய்கிறார்கள். எனவே கௌரவ அமைச்சர் அவர்கள் இது சம்பந்தமாக குறிப்பாக ஆயுர்வேதத்திற்கான கல்வி அதாவது யூனிவர்சிட்டி எஜுகேஷன் யூஜிசியோடு அதாவது ஹையர் எஜுகேஷனோடு சம்பந்தப்பட்டு அது சார்ந்த எக்ஸ்பர்ட்களோடு அது தொடர்ந்து இருக்க வேண்டும் என்ற நிலைப்பாடு அங்கு இருக்கின்றது. அதே போல ஹாஸ்பிட்டல் சிஸ்டம் மேனேஜ்மெண்ட் டாக்டர்ஸுடைய மெடிக்கல் கவுன்சில் போன்றவை எதிர்காலத்திலே இந்த புதிய திருத்தத்தின் ஊடாக அது அரசியல் மயப்படக்கூடிய நிலைப்பாடு ஏற்படக்கூடிய வாய்ப்பு இருக்கிறது. அதே போல மெடிசின் மேனுஃபேக்சரிங் சம்பந்தமாக உரிய எக்ஸ்பர்ட்கள் அவர்களுடைய ஆலோசனைகள் எதுவும் பெறப்படாமல், உரிய எக்ஸ்பர்ட்டுடைய ஆலோசனை இல்லாமல் தான் இந்த திருத்தம் கொண்டு வரப்பட்டதாக பல மூத்த ஆயுர்வேத வைத்தியர்கள் முறைப்பாடு செய்கின்றார்கள். ஏனென்றால் அத்தியக்ஷ ஜெனரலாக வர இருக்கின்றவர் இது எல்லாவற்றுக்கும் சார்ந்த தலைவராக வருகின்ற பொழுது சர்வாதிகாரி போல செயல்படக்கூடிய வாய்ப்பு எதிர்காலத்திலே வருகின்ற பொழுது இந்த ஆயுர்வேத நமது நாட்டிலே இன்று இருக்கின்ற இந்த ஆயுர்வேதம் எதிர்காலத்திலே அழிந்து போகக்கூடிய வாய்ப்பு இருப்பதை கௌரவ அமைச்சர் அவர்கள் கவனத்தில் கொண்டு நீங்கள் கொண்டு வந்திருக்கின்ற இந்த திருத்தம் காலத்துக்கு தேவையாக இருந்தாலும் உங்களுடைய அந்த துறையில் இருக்கின்ற எக்ஸ்பர்ட் உடைய ஆலோசனைகளை பெற்று இதை இன்னும் கொஞ்சம் மாற்றங்களை செய்து நீங்கள் இந்த விடயத்தை முடிவுக்கு கொண்டு வர வேண்டும் என்று நான் உங்களிடத்தில் அன்பாக வேண்டுகோள் விடுக்கின்றேன். குறிப்பாக வடகிழக்கிலே இந்த ஆயுர்வேத துறையை மேம்படுத்துவதற்கு நீங்கள் நடவடிக்கை எடுக்க வேண்டும். கடந்த காலங்களிலே யுத்தத்தினால் அந்த பிரதேசங்களிலே இந்த துறை ஓய்ந்து கிடக்கின்றது. எனவே அதற்கு தேவையான கட்டட வசதிகளை இன்னொரென்ன வசதிகளை நீங்கள் ஏற்பாடு செய்து வைத்தியர்களையும் அந்த பிரதேசத்திலே நியமிக்க வேண்டும். குறிப்பாக கடந்த ஆயுர்வேத வைத்தியர்களை நியமிக்கின்ற பொழுது யூனானி வைத்தியர்களுக்கான நியமனம் ஒருவருக்கு கூட உங்களுடைய காலத்திலே கடைசியாக வழங்கப்பட்ட பொழுது வழங்கப்படவில்லை. இது சம்பந்தமாக நான் உங்களுடைய கமிஷனரோடு தொடர்பு கொண்ட பொழுது இது விசேஷ அமைச்சரவை பத்திரத்தின் ஊடாக இந்த நியமனம் வழங்கப்படுவதாகவும் தன்னால் யூனானி வைத்தியர்களை உள்வாங்க முடியாத நிலை ஏற்பட்டிருப்பதாக எனக்கு சொன்னார். கௌரவ அமைச்சர்களே, காலங்காலமாக ஆயுர்வேத வைத்தியர்களை நியமிக்கின்ற பொழுது ஆயுர்வேத வைத்தியர்கள் 7 பேர் நியமிக்கப்படுகின்ற பொழுது ஒரு சித்த வைத்தியரும் 2 யூனானி வைத்தியர்களும் நியமிக்கப்பட்டு வந்தார்கள். ஆனால் கடந்த முறை மாத்திரம் சித்த வைத்தியர்கள் நியமிக்கப்பட்டார்கள், ஆயுர்வேத வைத்தியர்கள் நியமிக்கப்பட்டார்கள், ஆனால் யூனானி வைத்தியர்கள் ஒருவரை கூட, 100க்கும் மேற்பட்ட ஆயுர்வேத வைத்தியர்கள் நியமிக்கப்படுகின்ற பொழுது ஒரு யூனானி வைத்தியரை கூட நியமிக்கவில்லை என்பதை வேதனையோடு இந்த சபையிலே கூறிக்கொள்கின்றேன். எனவே அதற்கு பகரமாக எதிர்காலத்திலே நீங்கள் ஆயுர்வேத வைத்தியர்களை நியமிக்கின்ற பொழுது யூனானி வைத்தியர்களுடைய எண்ணிக்கை அதற்கு மேலதிகமாக இந்த முறை விடுபட்டவர்களையும் அடுத்த முறை சேர்த்துக் கொண்டு நீங்கள் வழங்குவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்று இந்த உயர் சபையிலே உங்களிடத்திலே அன்பாக வேண்டுகோள் விடுக்கின்றேன். அதனோடு இன்று சேனல் 4 சம்பந்தமாக ஆளுங்கட்சியிலும் எதிர்க்கட்சியிலும் பலர் பேசிக் கொண்டிருப்பதை நான் காண்கின்றேன். உண்மையிலேயே மிக வேதனையாக இருக்கிறது. எங்களுடைய மக்களுடைய அப்பாவி கத்தோலிக்க சமூகத்துடைய உயிர்களை பலியெடுத்து இந்த நாட்டை ஒரு ஸ்தம்பித நிலைக்கு கொண்டு வந்து இந்த நாட்டிலே ஒரு தேர்தலை எதிர்நோக்கி செயல்பட்டதாக நேற்றைய செய்திகள் எங்களுக்கு சொல்லிக் கொண்டிருக்கிறது. எனவே இந்த நாட்டிலே அப்பாவிகளை கைது செய்தார்கள், அநியாயமாக அப்பாவிகளுடைய சொத்துக்களை சூறையாடினார்கள். இந்த பாஸ்கு சம்பவம் நடந்த பொழுது முழு ஒட்டுமொத்த முஸ்லிம் சமுதாயத்தையும் தலைகுனிய செய்தார்கள். எத்தனையோ பள்ளிவாசல்களை உடைத்து, அதே போல குருநாகல் இருந்து மினுவாங்குடை வரை பல பள்ளிவாசல்களை, பல வீடுகளை, பல கடைகளை அடித்து நொறுக்கிய கூட்டம்தான் அன்று ஆட்சிக்கு வருவதற்கு பக்கபலமாக நின்ற கூட்டம். அவ்வாறு மாத்திரமல்ல, ஃபவுசுல் அமீர் என்கின்ற ஒரு சகோதரரை அவருடைய 4 சின்ன பிள்ளைகள் பார்த்து கொண்டிருக்க அசிட் வீசி கொலை செய்தார்கள். இவ்வாறெல்லாம் அநியாயங்களை செய்தது மாத்திரமல்லாமல் 1000க்கணக்கான அப்பாவி முஸ்லிம்களை சிறையிலே கொண்டு போய் அடைத்தார்கள். ஜமாத்தே இஸ்லாமியுடைய தலைவரை கொண்டு போய் அடைத்தார்கள், ஆசாத் சாலியை கொண்டு போய் அடைத்தார்கள், ஹிஜாஸ் ஹிஸ்புல்லா என்கின்ற பிரபலமான சட்டத்தரணியை சிறையிலே கொண்டு போய் அடைத்தார்கள். என்னை உட்பட எத்தனையோ அப்பாவிகளை, என்னுடைய ஒரு சகோதரர், அவருக்கு எந்த அரசியலோடு கூட சம்பந்தம் இல்லாத சகோதரர் ரியாஜ் பதியுதீன், அவரை அநியாயமாக 1.5 வருஷங்கள் சிறையிலே கொண்டு போய் அடைத்தார்கள். இன்னும் அவருடைய ஃபைலை ஏஜி டிபார்ட்மெண்ட் வைத்துக் கொண்டு தூங்கிக் கொண்டிருக்கிறார்கள். இன்னும் அவர் குற்றம் செய்யவில்லை என்று சிஐடி சொல்லுகிறார்கள். அவரை இன்னும் விடுதலை செய்யாமல் ஏஜி டிபார்ட்மெண்ட் எந்த பதிலும் சொல்லாமல் பார்த்துக் கொண்டிருக்கிறார். அதே போல 1000க்கணக்கான அப்பாவிகளை அநியாயமாக சிறையில் அடைத்தார்கள், இன்னும் சிறையிலே வாடிக்கொண்டிருக்கிறார்கள். அதே போல அகனப் என்ற ஒரு இளைஞர் ஒரு கவிதை எழுதினான் என்பதற்காக, ஒரு கவிதை எழுதினான் என்பதற்காக நலிமியாவிலே கற்றுக்கொண்டிருந்த ஒரு பட்டதாரி அநியாயமாக சிறையிலே கொண்டு போய் அடைத்து இன்று அவரை சர்வதேச பயங்கரவாதி லிஸ்டிலே போட்டு வைத்திருக்கிறார்கள். அவர் செய்த தவறு, ஒரு கவிதை எழுதினார், அந்த கவிதையை தமிழ் தெரியாத டிரான்ஸ்லேட்டர்களை கொண்டு வந்து பயங்கரவாத குற்றத்தடுப்பு பிரிவினர் அவரின் மீது அநியாயமாக பல மாதங்கள் சிறையில் அடைத்தார்கள். ஒரு ஏழை, ஒரு குடிமகனுடைய மகன், அவர் ஒரு பட்டதாரி, அவருடைய வாழ்க்கையை நாசப்படுத்தினார்கள். இவ்வாறு ஆயிரக்கணக்கான முஸ்லிம் இளைஞர் யூதிகளுடைய வாழ்க்கை நாசமாக்கப்பட்டிருக்கிறது. அது மாத்திரமல்ல, ஆட்சி கதிரையிலே ஏற வேண்டும் என்பதற்காக இந்த அநியாயத்தை செய்தீர்கள் என்று இன்று சர்வதேச ஊடகம் சொல்லிக் கொண்டிருக்கிறது. இந்த அநியாயத்தை செய்தது மாத்திரமல்ல, அந்த ஆட்சி பிடத்திலே அமர்ந்த நீங்கள் 2 வருடங்கள் கூட அந்த ஆட்சி கதிரையிலே உங்களால் நிரந்தரமாக இருக்க முடியாமல் போனது. இங்கு ஒரு இந்த ஆளுங்கட்சியை சேர்ந்த முன்னாள் அமைச்சர் விவசாயத்துறையை நாசமாக்கி அந்த அமைச்சர் இங்கு வந்து அதற்குரிய மூடியை தொப்பியை தங்களுடைய ஜனாதிபதி கோட்டாபே ராஜபக்சவுக்கு போட்டுவிட்டு சென்றார். எனவே அவ்வாறான நயவஞ்சகர்கள், பொய்யை வாயை திறந்தால் பொய் பேசியவர்கள், முழு முஸ்லிம் சமுதாயத்தையும் அதாவது நோகடிக்க செய்தவர்கள், புத்திஜீவிகளே, முஸ்லிம் புத்திஜீவிகளை நோகடிக்க செய்தார்கள். அதேபோல இந்த நாட்டிலே அதாவது 1000 வருடங்களுக்கு மேலாக அமைதியை விரும்பி வாழ்ந்த முஸ்லிம் சமுதாயத்தின் மீது ஒரு சாபக்கேட்டை உருவாக்கி அந்த கூட்டம்தான் இந்த பாஸ்கு சம்பவத்துக்கு பின்னால் இருந்தார்கள் என்ற செய்தியை நேற்றைய சேனல் 4 செய்தி ஊடகம் சர்வதேசத்துக்கு சொல்லியிருக்கிறது. அவ்வாறான ஒரு மோசமான செயலை இந்த நாட்டிலே செய்து ஆட்சி பீடத்திலே ஏற வேண்டும் என்பதற்காக இந்த பாவத்தை செய்தது மட்டுமல்லாமல், அப்பாவி முஸ்லிம்களையும் முஸ்லிம் சமுதாயத்துடைய சொத்துக்களையும் சூறையாடியது மாத்திரமல்லாமல் பல்லாயிரக்கணக்கானோரை சிறையிலே கொண்டு வாட்டி வதைத்து பொய் செய்திகளை, பொய் கதைகளை பரப்பி இந்த நாட்டிலே சிங்கள தமிழ் முஸ்லிம் மக்களுக்கிடையிலே முஸ்லிம் சமுதாயத்தின் மீது இருந்த நல்லெண்ணத்தை நாசமாக்கிய நீங்கள் ஒருபோதும் உருப்பட மாட்டீர்கள் என்பதை நான் உங்களுக்கு சொல்லி வைக்க விரும்புகின்றேன். நாங்கள் எல்லோரும் கொஞ்ச காலம் வாழ வந்தவர்கள். நீண்ட காலம், இந்த அதாவது வாழுகின்ற காலத்தை விட எஞ்சியிருக்கின்ற காலம் கொஞ்சமானது. அவ்வாறு வாழப்போகின்ற நாம் இந்த நாடு உலகத்தை விட்டு ஒவ்வொருவரும் மரணிக்க இருக்கின்றோம். அவ்வாறான சிந்தனை உள்ளவர்களாக இருந்தால் இவ்வாறான கேவலமான செயலை, மோசமான செயலை அற்ப அரசியலுக்காக, அற்ப சுயநலத்துக்காக, அற்ப தேவைக்காக நீங்கள் இவ்வாறான செயல்பாட்டை செய்திருக்க மாட்டீர்கள். எனவே இந்த ஜனாதிபதி அவர்களிடத்தில் வேண்டுகோள் விடுக்கின்றோம், இந்த விஷயம் சம்பந்தமாக ஒரு தூய்மையான விசாரணையை முன்னெடுங்கள், அல்லது சர்வதேச விசாரணையை முன்னெடுங்கள். இது இந்த நாட்டிலே நடக்கக்கூடாத, நடக்க முடியாத சம்பவம் நடந்து இருக்கிறது. 300க்கும் மேற்பட்ட அப்பாவி உயிர்கள் பலியாகி இருக்கிறது. கத்தோலிக்க சமூகம், அதாவது கைகளை கால்களை இழந்தவர்களாக, ஊனமுற்றவர்களாக இருக்கிறார்கள். பல சுற்றுலா பயணிகள் இந்த நாட்டிலே வந்தவர்கள் இறந்திருக்கிறார்கள். அதே போல இன்னும் பல பலர் சிறையிலே வாடிக்கொண்டிருக்கிறார்கள். எனவே அப்பாவிகளை விடுதலை செய்யுங்கள். உண்மையான குற்றவாளிகளை, சூத்திரதாரிகளை, சதிகாரர்களை, இந்த சதிக்கு பின்னால் இருந்தவர்களை கண்டுபிடிப்பதற்கு ஜனாதிபதி அவர்கள் உண்மையான விசாரணையை தொடர வேண்டும். இன்று சிஐடியில் இருக்கின்றவர்களை வைத்து, அதாவது பயங்கரவாத தடுப்பு சட்ட பிரிவுக்கு பொறுப்பாளர்களை வைத்து உண்மையை கண்டறிய முடியாது. எனவே வேலியே பயிரை மேய்ந்த கதையாக இருக்கின்ற காரணத்தினால் ஒரு சர்வதேச விசாரணையை இந்த பாஸ்கு சம்பவத்துக்கு முன்னெடுங்கள் என்று இந்த அரசுக்கு கேட்டு விடைபெறுகிறேன். நன்றி.
போவேசேகர் மந்துமணி, மீனார கரு, ஜேசி அலவத்துரு மந்துமா, புதுமார் வினாடி நமே காலே கிளவினம்.
கரு முலாசனூர் மந்திரி துமணி, விசேஷம் ஆயுர்வேத சாசோதன பணத் கிட்டத்தை எதிர்பார்க்கின்ற விழாவே அப்பி மே ஆயுர்வேத சேஷ்டே கத்தாம மே விழாவே மே சேஷ்டத்துல கதா கரதி அப்படி ஹெல்ல வேதக்கம் கீனிக அமதக்கரன்னு பே இது மே பணத் கெட்டும் பத்த சன்சோதனை கிரிமேதி மம தக்கினவா ஹெல வேதக்கம் சம்பந்தம் அவதானே அமைத்துமா பொம அடுவன் தமாய் மேக்கிற எத்திர்கொள்ள தீனிக்கிற மம் விசுவாச கரணும் இது கொஹம் உனாக் மகிந்த அபுதுமா தன்னுவா அப்பி ஆயுர்வேதே கத்தாம இந்தியாவை எத்துள்ள ரட்டவால் கண்ணாவக தீரும் இது ஏ தத்துவத்துல நமுத் அப்பிட்டம உருமோனு ஹெலவேதகம சம்பந்தம் மகிந்த மந்திரூர் கீபதினைக்கு சம்பந்தம் கதாக்கரா அப்பிட மீட்ட வடா விசால காரிபாரியா ஹெலவேதகம ஹரஹா அப்பே ரட்டே ஜனதாவட்டத் இவகிம லோகேட்டு ஜனதாவட்டத் கரண்ண அவஸ்தாவ தீரும் ඒක පැහැදිලි යම් යම් කාරණාවලදී අපි දැක්ක ඉතිහාසය ඉඳලා බැලුවාම අපේ රටේ පැවැත්මට අපේ රටේ ඉතිහාසය ගත්තාම මේ හෙළවෙදකම තුලින් තමයි අපේ රෝග වලට අවශ්‍ය ප්‍රතිකාර ඒ සියල්ලම ඉස්සරහට ඇවිල්ලා අපි පරම්පරා ගණනාවක් අද මේ පහුගිය බටහිර ජාතීන් අපේ ලංකාවට එන කාල සීමාව වෙනකොට 1500 ගණන් වෙනකොට අපි ඉස්සරහට ආවේ. ඊට පස්සේ තමයි තවත් මේ ආයුර්වේදයේ ඒ වගේම ඊට පස්සේ බටහිර වේදකම මේ කරුණු ගණනාවක් එකතු වෙලා දැන් අපේ මේ බටහිර වේදකම දැන් ඉස්සරහටම ඇවිල්ලා තියෙනවා. අපි ඒක අවතක්සේර කරනවා නෙමෙයි, ඒක ලෝකෙම අද තියෙන දෙයක්. ඒක අවශ්‍යයි රටේ ජනතාවට. රෝග වුණාම අවශ්‍ය ඒ අලුත් තාක්ෂණයත් එක්ක ඒ දේවල් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ආයුර්වේදෙත් අද ආසියාවේ රටවල් ගණනාවක තියෙනවා, අපේ රටෙත් යම් ස්ථානකට ඇවිල්ලා තියෙනවා. දැන් මේ 50 සංශෝධනයෙන් ඔබතුමාලා බලාපොරොත්තු වෙන්න ඇත්තේ මට පේන විදිහට, මොකද මේකේ අපිත් ඉදිරිපත් කළා තියෙනවා විශේෂයෙන්ම කාර්ක සභා අවස්ථාවේදී සංශෝධන ගණනාවක් අපේ රාජිත සේනාරත්න මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායමක් එකතු වෙලා සාකච්ඡා කළා. ඉතින් ඒ නිසා මම පැහැදිලිව කියනවා මේකෙන් මම හිතන්නේ බලාපොරොත්තු වෙන්න ඇත්තේ පරිපාලනයේ විශේෂයෙන්ම ආයුර්වේද ශාස්ත්‍රයේ පරිපාලනයේ ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්වරෙක් යටතටපත් කළා. ඒත් එක්කම මේ අපේ බටහිර වෛද්‍ය ක්‍රමයේ තියෙන ආකාරයේ පරිපාලන ක්‍රමවේදයක් සකස් කරන්න කියලා මට පේනවා. ඉතින් ඒ කොහොම වුණත් විශේෂයෙන්ම මේකෙදි සමහර වෛද්‍යවරු අපිට කතා කරාම, ආයුර්වේදයේ ඉන්න වෛද්‍යවරු මහත්මයන් කතා කරාම මේකෙදි අර ඒකාධිපති බලයක් මේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට ගිහිල්ලා ඒකමතිකව තීන්දුව තීරණ ගන්න අවස්ථාව ලැබෙයි කියලා පොඩි බියක් ඇති වෙලා තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න වෙනවා. මොකද
කිරීම දැන් ආයුර්වේද කොමසාරිස්වරයාට නියෝජ්‍ය කොමසාරිස්වරුන් හරහා කමුටුවල බලය වැඩි කරලා තියෙනවා. ඒ නිසා දැන්ට තියෙන සභාවල ආයුර්වේද කොමසාරිස්තුමාට තනි තීරණ ගන්න පුළුවන්. සභාවේ තීරණ අභිභවා. නමුත් ඒ බලය අහිමි කරලා තියෙන්නේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට. ඒ නිසා වඩා ප්‍රජාතන්ත්‍රීකරණය කරලා තියෙන මේ ඔබතුමා කිව්ව එකේ අනිත් පැත්ත තමයි මේ පන්තෙන් සිදුවලා තියෙන තව එක කාරණයක්. ඔබතුමාලා මේ ආයුර්වේද මේ පනත සම්බන්ධයෙන් ගරු රාජසේනාරත්න ඔබතුමා ඉදිරිපත් කළ තියෙන සංශෝධන වලින් වෙන්නේ පාරම්පරික වෙදකමට හානියක් සමහර ඒවා කියවල බලද්දී. ඒ නිසා අපි මේ ඔබතුමා කිව්ව පරිදි අපි පාරම්පරික වෙදකමේ දැනට ඒ පිළිගත කිසිම වගන්තියකට හානි කරලා නැහැ. ඒ පාරම්පරික වෙදකම රැකගන්න 61 උත්තරීතර පනත, ඒ පනතේ තියෙන කාරණා එහෙමම අපි අරයි යනවා.
ගරු මුලතුන මන්ත්‍රීතුමනි, මගේ කාලේ මට දෙන්න කියලා මම කිලිමක් කරනවා. එමෙතන පැහැදිලි කිරීම ප්‍රශ්නයක් නැහැ. ඒ කොහොම වුණත් දැන් එතුමා ඒ ආකාරයෙන් කිව්වට දැන් මේ වෙනකොට මේ වෛද්‍යවරු විශේෂයෙන්ම ආයුර්වේද ශාස්ත්‍රයේ ඉන්න වෛද්‍යතුමාලා හා ඒ ශාස්ත්‍රයේ ඉන්න අය මේ සම්බන්ධයෙන් දක්වන අදහස් මම ප්‍රකාශ කරේ. මොකද මේකෙදි ජෙනරාල් බවට මේක තනතුර උසස් වෙලා එනවා. ඒ වගේම අර ඔබතුමා කිව්වා වගේ ඒක බෙදිලා යම් ආකාරකින් එහෙම වෙනවා නම් හොඳයි. විශේෂයෙන්ම අර රාජසේනාරත්න මහත්මයා ඇතුළු ඒ කණ්ඩායම අපි විපක්ෂයේ ඉදිරිපත් කළ තියෙන සංශෝධන වල ඔබතුමා කියපු ආකාරයේ හෙළවෙදකමට ප්‍රහාරයක් කරන විදිහේ මම හිතන්නේ වගන්ති තියෙනවා කියලා. ඉතින් ඒක ඔබතුමාගේ අදහස. ඒ කොහොම වුණත් විශේෂයෙන්ම මේ වෙලාවේ පැහැදිලිව කියන්න ඕනේ ආයුර්වේද ශාස්ත්‍රය අපි දැන් අද ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක අපි දන්නවා මේ කොවිඩ් තත්ත්වයෙන් පස්සේ අපේ රට තුල ඒත් එක්ක මේ බංගලොත්භාවය ඇති වුණාට පස්සේ අලුත්ම තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ආයුර්වේදයටත් මොකද මේ වෙලාවේ අපි දන්නවා දැන් හෙට දිනේ ගේනවා මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රීය විශ්වාස භංගයක්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒ තත්ත්වය තුල අද ජනතාවට අපේ රටේ සමස්ත සෞඛ්‍ය ශාස්ත්‍රීය ගත්තාම අපි ගිහිල්ලා රජේ රෝහලින් බෙහෙත් ගත්තාම අද අපිට වෙලා තියෙනවා එළියෙන් ගිහිල්ලා ඒ අවශ්‍ය අනිකුත් පරීක්ෂණ ටික අනිත් බෙහෙත් ටික ඔක්කොම ගන්න. ඒතර මේක ඉස්සරහ තිබුණ යම් ප්‍රමාණයකට. දැන් මේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. අපි අතින් ගෙවන්න තියෙන මුදල ඉස්සර 30%කට අඩුවෙන් තිබුණා නම් අද ඒක 50%ට වඩා ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඒ නිසා අද සමස්ත රටේ ජනතාවර මේ සෞඛ්‍ය ශේෂ්‍රයේ ගැටලුකාරී තත්ත්වයන් ගණනාවක් ඇවිල්ලා තියෙනවා. අඩු ආදායම් ලබන අයට කිසිසේත්ම තමන්ට තමන්ගේ රෝගයේ සම්බන්ධයෙන් රජයේ රෝහලට ගියාම අර තමන්ට දරන්න වෙන වියදමෙන් 50%ක් එළියෙන් බෙහෙත් ගන්න එකට සහ අනිකුත් පරීක්ෂණ සඳහා වියදම් කිරීමේ හැකියාව නැති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ ආයුර්වේදය කියන එක අපිට තව දුරටත් දියුණු කරලා දැනට රෝහල් ගණනාවක් තියෙනවා. දැන් මේ ඔබතුමාගේ එන පනතේ තියෙනවා මහ රෝහලක් හැටියට ඒ සංශෝධනය කරන්න, ඒ වගේම දිස්ත්‍රික් රෝහල් ඒව නර ඒ පනත සංශෝධනය කරන යම් යම් කාරණාවලට අපි එකගයි. ඉතින් ඒ වගේම තමයි මේ ශ්‍රේෂ්ඨයේ මීට වඩා හොඳ තැනකට ගේන්න අවශ්‍ය වටාපිටාව පනත සංශෝධනය කරා කියලම ලැබෙන්නේ නැහැ. ඒ සඳහා යම් යම් පියවරවල් ගණනාවක් ඉස්සරහට තියන්න ඕනේ. ඒ සඳහා මම හිතන්නේ අවධානය යොමු කරලා කටයුතු කරන්න කියලා අපි මතක් කරනවා. ඒ වගේම තමයි හෙළවෙදකම සම්බන්ධයෙන් අද මම හිතන්නේ මේ වෙනකොට අපි කිසිම රජයක් හැටියට ගත්තාම රාජ්‍ය වර්තමානයේ විතරක් නෙමෙයි දීර්ඝ කාලයක් ඉඳලා හෙළවෙදකම සම්බන්ධයෙන් අවධානය ඉතාමත් අඩුවෙන් තියෙනවා. ඉතින් ඒ නිසා අද ගම්මාට්ටම් ප්‍රදේශවල බැලුවාම මේක පාරම්පරිකව පැවතගෙන ආව, ඒ වගේම පුස්කොළ පොත්වල සටහන් කරලා තිබුණා. දැන් මේවා ඔක්කොම විනාශ වෙලා එහෙම නැත්නම් අපේ රටෙන් අපිට අහිමි වෙන තැනකට පත් වෙලා තියෙනවා යම් යම් මේ තත්ත්වය තුළ. ඉතින් මේ සඳහා අපේ අලුත් තාක්ෂණය තියෙනවා, ඒ වගේම මේවා සුරක්ෂා කරගන්න ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒවා සඳහා මේවා තියෙන ටිකවත් අපිට ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලකට අපි ගියේ නැත්නම් මේ හෙළවෙදකම කියන එක අපේ රටේ අපි දන්නවා මේ හෙළවෙදකම තුලින් විශේෂයෙන්ම ඉතිහාසයට ගියාම රාවණා යුගයේ ඉඳන්ම මේ ගැන කතා කරනවා. එතකොට ඒ තත්ත්වය තුළ අපි මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා දැන් සමහර වෙලාවට ආයුර්වේද දෙපාර්තමේන්තුව දැන් මේ අලුත් පනත් යටතේ වුණත් හෙළ වෙදකමේ නියැලලා ඉන්න අයට මේ ලියාපදිංචි පවා ගැටළු සහගත තත්ත්වයක් නැති වෙලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ඇමතිවරයා හැටියට උතුමා දන්නවා. ඒක දිගින් දිගටම එන කාරණාවක්. ඉතින් ඒ නිසා විශේෂ අවධානයක් යොමු කරලා මේක ඇතුලේ හෙළ වෙදකම සඳහා විශේෂ අවස්ථාවක් අඩු ගානේ දැන් අධ්‍යක්ෂ මේ කොමසාරිස් ජෙනරාල්වරයෙක් ඉන්නවා. එවනම් නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල්වරයෙක්වත් හෙළ වෙදකම සඳහා නම් කරලා පත් කරලා ඒක වෙන මාංශයක් හැටියට ඉස්සරහට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේ හෙළ වෙදකම දැනටත් අමාරුවෙන් පවත්වාගෙන යන විශාල පිරිසක්, වෙද මහත්වරු විශාල පිරිසක්. මොකද මේ අය ගොඩක් අය අපි ඇගේමෙන් ලක් කරන්න ඕනි. මෙවැනි අවාසනාවන්ත ජනතාවට බෙහෙත් ගන්න තමන්ට හැකියාවක් නැතුව මුදල් නැතුව ඉන්න වෙලාවක මේ හෙළවෙදකමේ යෙදිලා ඉන්න සමහර වෛද්‍යවරුන් මේ අයට නොබිලේ මේ සේවාව ඉෂ්ට කරන විශාල පිරිසක් ඉන්නවා. ඒක අපේ ඉතිහාසය නම් එන තත්ත්වයක්. ඉතින් ඒ නිසා මේ හෙළවෙදකම ආරක්ෂා කරගන්නත් ඒ වගේම ඒ සඳහා වෙනම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ එහෙම නැත්නම් මේ ඔබ අමාත්‍යංශය යටතේ වෙනම අංශයක් සකස් කරලා නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල්වරයෙක් යටතේ මේක පවත්වන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා නම් මේ හෙළවෙදකම ඉස්සරහට ගෙනියන්නේ. ඒක අයේ අධ්‍යයනය ලබා දෙන්න, ඒ වගේම ඒ සඳහා අවශ්‍ය ලියාපදිංචි ලබා දෙන වැඩපිළිවෙළ කාර්යක්ෂම කරන්න, ඒවට බාධා ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්න අවස්ථා උදා වේ කියලා මතක් කරනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ තව කාරණයක් මතක් කරන්න ඕනේ. අපි දැක්කා අද මේ වෙනකොට දැන් මන්ත්‍රීවරු ගණනාවක් කතා කරා මේ channel 4 එකේ. විශේෂයෙන්ම මේ අපේ රටේ ඇතුණු ඉතාමත් අවාසනාවන්ත ඛේදජනක සිද්ධියක් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් මේ தત્ත්වය අපේ රටට ඇති වෙලා දැන් මේකෙදී අපි දැක්කා මේ தત્ත්වය ඉතාමත් භයානකයි. දැන් මේ අපේ රට මෙවැනි අවාසනාවන්ත தત્ත්වයක් උදා වුණාම මේ රජයේ බලයට පත් වෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිරා බලයට පත් වෙනකොට අපි පැහැදිලිව කියන්න ඕනේ මේ ඇතුණු සිද්ධියත් එක්ක විශාල වාසියක් ඒකේ අත් කරගත්තා. ඉතින් එහෙමනම් මේ ආණ්ඩුව බලයට පත් වුණු වහාම මොකද්ද කිව්වේ? මේ පාස්කු භාරය සම්බන්ධයෙන් සියලු විඳිතයන් මේක නීතිය හරියටම ක්‍රියාත්මක කළා, ඒ අයට දඬුවම් දෙනවා කිව්වා. නමුත් ඒ සම්බන්ධයෙන් තවම කිසිම තත්ත්වයක් අද ඒ ඒ අසාධානය ලක්වුණු එහෙමනැත්තන්ගේ ජීවිත ගණනාවක් අයිමුණා ඒ පවුල්ලය කාටව සයම් කර පත්වන පුලන්ගදී අපේ රටේ ජනතාවට ඒ අවශ්‍ය නීතිමේ තත්ත්වේ එහෙමනැත්තන්ගේ වැරදිකරවන දනුවල් ලබාදෙන ක්‍රියාවලිය හරියට මේ රටේ ක්‍රියාත්ම කියලා නෑ කියනක පැහැදිලි. ඒ නිසා තමයි අද අවස්ථාව ලැබිලා තියෙන්නේ මෙවැනි මාධ්‍ය ආයතන වලට අපේ රට සම්බන්ධයෙන් මෙවැනි ප්‍රචාර ලබා දෙන්න. ඒ නිසා ආණ්ඩුවේ වගකීම තමයි මේවා නිසියාකාරයෙන් අපි පැහැදිලිවම කියනවා නිසියාකාරයෙන් පරීක්ෂණ කරලා මේ රටේ මෙවැනි තේජවාදයක් ඇති කරන්න ඒක සම්බන්ධුරේ සියලු දෙනාටම දඬුවම් ලබා දෙන එක තමයි රජයේ වගකීම කියන එකත් මේ වෙලාවේ ප්‍රකාශ කරමින් වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමා විශ්වාස කරමින් මාජස්ලෝපිය අවසන් කරනවා.
ස්තුතිගරු මන්තුමනි.